தெரியல சார், என்ன சொல்லி சார் இவனை ஆரம்ப கர முடியாது. நமஸ்கார நாம் கௌரவம் கண்ணுவான் மூலிகப்பை அருகின்ற மிக அடுத்தரான நினைவாணி அப்படி கல்யாண மித்திர மகத்தார் ரவி கொள்கை மகத்தா சுத்தமா நாம் சம்பந்த தண்ணி அவ கஷ்டம் அப்பமாதே கிவா சகச்சா கரையினா கொட்ட சம்பந்தமே சினமும் தப்பி இதுமாவத் இதாம கௌரவம் பிடிகண்ணுவா மம சுவாமி ஆராதனா கண்ணு அது மீ சாக்சாவு ஆரம்ப திருவன் சரண்
හොඳයි තෙරුවන් සරණයි. අපිට පහසුයි පින්වත් ඔබ නගෙන පැනයක් වේ නම් ඒක ඔබේ ප්‍රශ්නයක් වූවාට අනිත් අයට පුදුවන්නට පුළුවනි. ඒ නිසාවෙන් මේ අපේ අද දවසේදීත් ඒ කටයුතු ආරම්භ කරමු. ඒක පහසුයි කවුරු හරි ප්‍රශ්නයක් ඉදිරිපත් කරාට පස්සේ ඒ ඔස්සේ අපිට සාකච්ඡාව පවත්වාගෙන යන්න පුළුවන්. තෙරුවන් සරණයි.
මේ මගේ කෘතඥතාවය පළ කරන්න ඕනේ අපේ මේ මහාචාර්ය රවි කොග්ගලගේ මහතාටත් මේ ස්වාමීන් වහන්සේලා අපිට ලෑස්ති කළා. මේ වගේ අපේ සුනන්ද මහත්මයා එහෙම ලෑස්ති කළා අපේ ගැටලු නිරාකරණය කරගන්න අවස්ථාව ගෙදර ඉඳලම කරගන්න පුළුවන් ඒ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මේ අපිට මේක මහත් භාග්‍යයක්. මේ මොකද මං ඉස්සර මුගත් මේ ධර්මයේ දන්න අය අපිට හොයාගන්න බැරුව හිටියේ. දැන් මං හිතන්නේ අපිට වාසනාවට ස්වාමින් වහන්සේ අපේ අනුමදස්සී ස්වාමින් වහන්සේම අපිට අවස්ථාවක් ලැබෙනවා අපිට සාකච්ඡා කරන්න. පළවෙනිම මේ ගැන මගේ කෘතඥතාවය පළ කරන ගමන් මගේ ප්‍රශ්නේ ස්වාමින් වහන්ස, මහා රාහුලවාද සූත්‍රයේ මේ රාහුල හාමුදුරුව අහනවා මේ බුද්ධ පියාණන්ගෙන්, ස්වාමීනි මේ කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපාන සතිය මහත්ඵල මහානිසංස වේද කියලා. එතකොට මේ බුදුන් වහන්සේ කියනවා අර තමා තුළ පවත්නා ජීවිතේන්ද්‍රිය කර්කශක බවක් තද බවක් වේද නම් කෙස්ලොම් නිය දත් සම්මස් නහර ඇට අනේ ඒ වගේ හිම විස්තරයක් කියලා. ඒවා පටවි ධාතු කියලා අරගෙන එතකොට එළියේ තියෙන පටවි ධාතුයි මේ තම් මම නේසෝහමස්මි නේසෝ මේ අත්තා කියලා මේ සම්මප් පඤ්ඤාය දට්ටබ්බං ඒව මේතං යථා භූතං එහෙම කියලා උපදෙස් දෙනවා. එතකොට මගේ මූලික අවබෝධය තියුනේ මේ ආනාපාන සතිය කියන්නේ මේ හුස්ම ඉහළ පහළ වඩන එක කියලා. එතකොට මේකදී මම හිතන්නේ ඒක එහෙම නෙවෙයි, මේ ඒ ගමන් මේ යථා භූත තත්වයක් මෙනෙහි කරන්න ඕනේ කියන එක වගේ මට තේරෙන්නේ. දැන් මේක බැලුවාම තේරෙන්නේ. ඒකත් එක්ක ස්වාමීන් වහන්සේ මේ පඨවි ධාතුව ගැන, පඨවි ආපෝ දේහෝ වායෝ ගැන අපිට ඒක මේ අවබෝධ කරගන්න බෑ කියලා මම අහලා තියෙනවා. මෙහෙම මේක අපේ සාමාන්‍ය පුතක් ජන තත්වයට මේක අවබෝධ කරගන්න බෑ කියලා. ඒ වගේ ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කීපයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔබ ස්වාමීන් වහන්සේගේ කාර්මිකව ඉල්ලා සිටිනවා ඒ ගැන දැනුවත් කරන්න කියලා. තෙරුවන් සරණයි.
ඔව්, ඒකේ අපේ ලාල් මහත්මිය දැන් ඕකේ හරි ලස්සන සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාවේදී ඔය මහා රාහුලවාද සූත්‍රයේදී නිධානයට ගියාට පස්සේ නිධානයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දිවුරම් වෙරේදී උදේ කාලයේදී කියන්නේ හඳ පොරවගෙන පාත්‍ර සිවුරු අරගෙන සවැත් නුවරට පින්ද පාතේ වැඩිය කියනවනේ. ඒ අතරතුරේදී ආයුෂ්මත් රාහුල ස්වාමීන් වහන්සේත් හඳ පොරවාගෙන පිට්ටිතෝ පිට්ටිතෝ අනුබන්දි, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පිටිපසෙන් පිටිපසෙන් ලුහුබැඳ කියන ලුහුබැඳ කියන්නේ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ පිටිපසෙන් ගම වැඩම කළා කියන එකනේ. ඉතින් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මේ පිටිපස්ස හැරිලා බලලා, ඒ කියන්නේ අපලෝකෙත්ත කියලාගෙන පිටිපස්ස හැරිලා බලලා ආයුෂ්මත් රාහුලයන් වහන්සේට මේ මෙන්න මෙහෙම ආමන්ත්‍රණය කරා. යම් රාහුලයනි යම් කිසි රූපයක් වේනම් අතීත අනාගත පච්චුප්පන්න ආධ්‍යාත්මික බාහිර ඕලාරික සුකුම හීන ප්‍රනීත දුරළඟ සම්බන්තං රූපං, ඒ සියලුම ස්වරූප නැත රූප නේතමම නේසෝහමස්මි නොමේසෝ අත්තාති ඒමෙත යථාභූතං සම්මප්පඤ්ඤය දසබ්බන්ති කියලා මේ භාග්‍යතුන් වහන්සේ රාහුලයන් වහන්සේට අවවාද කරනවා. ඒ නයි රූපමේවනුකෝ භගවා රූපමේවනුකෝ සුගතාටි ස්වාමිනී රූපය විතරද කියලා අහනවා. ඒ නයි භාග්‍යතුන් වහන්සේ උත්තරය දෙනවා මේ රූපාම්පි රාහුල, වේදනාම්පි රාහුල, සංඥාම්පි රාහුල, සංකාරාම්පි රාහුල, විඥානම්පි රාහුල ඇති. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම ගැන කියන්නේ නැහැ, රූපය විතරක් පිරිසිඳ දකින්න කියලා තමයි පැහැදිලි කරන්නේ. එතකොට ඒකෙන් ගම්මේ වෙනව නේද අපේ ධර්මාර්ථය, රූපය දැක්කත් ඊතර වෙනව නම් ඊතර වුණා. ඒ කියන්නේ ඒ එච්චරද ස්වාමීනි, රූපය විතරද? වේදනාවක් තියෙනවා, ඊට පස්සේ සංඥාවක් සංස්කාරයක් විඥානයක් තව ওই පහම ගැන බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ අවවාද අනුශාසන කරනවා. ඇත්තටම ඒ කියන්නේ නිකන් අපි හිතමු කොළඹට යන පාරවල් කීපයක් තියෙන පුළුවන්නේ, අනුරාධපුර පැත්තේ යන පුළුවන්, දැන් මං වැඩ නිර්වාණය මේ පැත්තේ යන පුළුවන්, මාතර පැත්තේ යන පුළුවන්, ඊළඟට ගුවනින් යන්න පුළුවන්, ඒ කියන්නේ සමුද්‍ර යාත්‍රික කියන්නේ මුහුදෙන් යන්න පුළුවන්, කෝච්චියක යන්න පුළුවන්, බස් එකක, එහෙම නැත්නම් පෞද්ගලික වාහනයක. ඒ ඔය කුමන විදියකට ගියත් කොළඹට නම් යන්නේ කියන්නේ ඒ පාරල් කීපයක්නේ කොළඹට යන්නේ. ගුවනින් යන කෙනා කෝච්චියෙන් යා යුතු නැහැ, කෝච්චියෙන් යා යුතු කෙනා බස් එකෙන් යා යුතු නැහැ. ඉතින් අර ඒ වගේ රූපේ පිරිසිඳ දැක්කත් ප්‍රමාණවත්. ඔව්, උමු කියන්නේ ගුවන් යානයකින් යන්නත් පුළුවන්, කෝච්චියෙන් යන්නත් පුළුවන් කියන වගේ වේදනාව සංඥාව සංස්කාරය විඥානය ඔය ටිකත් පිරිසිඳ දකින්න කියලා බුද්ධජනන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් ඒක හරි ලස්සනට ඔය සත්‍යඥාන සූත්‍රයේදී පැහැදිලි කරනවා. ඔය විදිහට පැහැදිලි කරාට පස්සේ අපේ ධර්මාත්මය මේ ඔය කාරණා ටික පිළිපැද්දට පස්සේ අවවාදය ලැබුවට පස්සේ මේ ඔය විදිහට මේ භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාත වැඩියා. රාහුල ස්වාමීන් වහන්සේ මේ ගහක් පාමුලට ගිහිල්ලා පරයන්කයක් බැඳගෙන කය ඍජු කරගෙන සිහිය උපද්දවගෙන මේ ඔය විදියට අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණේ පිළිබඳව මෙනෙහි කරමින් හිටිය. දැන් මොනවා ගැනද? රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන තමයි මෙනෙහි කර හිටියේ. දැන් මේ මේ කර්මස්ථානයේ දුන්නේ කවුද? ශාස්ත්‍රුන් වහන්සේ. ගිහි කාලේ කතා මෙතනට ආදේශ කරගත යුතු නැහැ. මේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි මේ අවවාදයේ අනුශාසනාව දුන්නේ. රූපය, වේදනා, සංඥා, ඒ ඔය සංස්කාර විඥාන, ඒ ගැන මේ කටයුතු කරමින් ඉඳද්දී ඔන්න එතනට වැඩම කරනවා කවුද? මේ දිස්වාන ආයස්මන්ත රාහුල නාමන්තේසි. කවුද? ඔය විදිහට වැඩ ඉන්නව දැකලා සාරිපුත්ත මහරහතන් වහන්සේ. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ කවුද? රාහුල සාමින් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායනන් වහන්සේ. ආචාර්යයන් වහන්සේ කියන්නේ අර ගුරුවරයාණන් වහන්සේ. දැන් ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වුණාට රාහුලයන් වහන්සේ වැඩවසන්නේ සාරිපුත්ත උත්තමයන් ගාව. එතකොට ඒ වෙලාවේ තමයි මේ සාරිපුත්ත උත්තමයන් වහන්සේ තමයි රාහුල සාමින් වහන්සේට කියන්නේ, රාහුල ආනාපාන සතිං රාහුල භාවනාම් භාවේහි ආනාපාන සති රාහුල භාවිතා බහුලීකතා මහප්පලා හෝති මහානිසංසා. දැන් බුදු සාරිපුත්ත මහ රහතන් වහන්සේ දැනගෙන හිටියද දැන් බුදුරජාණන් වහන්සේ දැන් මේ රාහුල සාමින් වහන්සේට කමඨහනක් දීලා මේ ඒක වඩමින් ඉන්නවා කියලා? නෑ බලන්න, ඉතින් අර සාරිපුත්ත මහ රහතන් වහන්සේත් ඒක දැක්කදලා නෑ. නමුත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ පැහැදිලි කරනවා ආනාපාන සතිය වඩන්න. ආනාපාන සති රාභාවිතා බහුලීකතා මහප්පලා හොති මහානිසංස. හරියම මහත්ඵලයි මහානිසංසයි කියලා කියනවා. ඇත්තක්ද? ඇත්තම ඇත්ත. දැන් ඉතින් මොකද කරන්නේ? අතකෝ ආයස්මා රාහුල සායන සමයම් පරි. දැන් සවස් කාලයේදී අර ආසනේ නැගිටලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා කියනවා, කතම් භාවිතානුකෝ බන්තේ ආනාපානසති කතම් බහුලී කතා මහප්පලාහුති මහානිසංසා. අන්න ඒ වෙලාවේ අහනවා දැන් වඩමින් හිටියේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර ගැන. ඒක කවුද කියලා දුන්නේ? ශාස්ත්‍රෝන් වහන්සේ. ඊට පස්සේ රාහුල ආනාපාන සතිය මහත්ඵලයි මහානිසංසයි කියලා දුන්නේ කවුද? ආචාර්යයන් වහන්සේ. දැන් ශාස්ත්‍රෝන් වහන්සේ කියපු කාරණේයි මොකද්ද ආචාර්යයන් වහන්සේ කියපු කාරණේ, ඔය දෙකෙන් මොකද්ද රාහුල සාමින් වහන්සේ වඩන්න ඕන? ශාස්ත්‍රෝන් වහන්සේ කියපු කාරණේද ගුරුවරයාණන් වහන්සේ කියපු කාරණේ? දැන් ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ඒ කටයුත්ත කරද්දී ගුරුවරයා කියපු දෙෙත් අහන්න වෙනවනේ. ඉතින් ඔය අතරදී භාග්‍යතුන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා මේ දැන් මොකද්ද රාහුල සාමින් වහන්සේ පැහැදිලි කරේ? අනේ භාග්‍යතුන් වහන්සේ මේ මගේ ආචාර්යයන් වහන්සේ මට කිව්වනේ, දැන් මම මේ භාග්‍යතුන් වහන්සේ කියපු දේ වඩා හිටියේ, මේ ගුරුවරයා ආචාර්යයන් වහන්සේ මට කිව්වනේ ආනාපානසතිය වඩන්නේ කියලා, දැන් ওই දෙකෙන් මම මොකද්ද වඩන්න ඕන කියලා අර එහෙම හිතුවක් කාලේ විදියට කටයුතු කරාද හරීම නිවිච්ච විදියට ගිහිල්ලා මොකද්ද ඇහුවේ? කතං භාවිතානුකෝ බන්තේ ආනාපානසති කතම් බහුලී කතා මහප්පලා හෝති මහානිසංස. භාග්‍යතුන් වහන්ස කොහොම වැඩුවට පස්සේද ආනාපානසතිය මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා තමයි දැන් ගිහිල්ලා අහන්නේ. අන්න ඒ වෙලාවේ තමයි එතන ඉඳලා තමයි ලාල් මහත්මයා ඔය යං කිංචි රාහුල අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදින්නම් සේයතිදං කේසා ලෝමානකා දන්තා කියලා. අන්න ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ එක වනම එක සැරේටම එක මේ පටන් ගත්ත ගමන් මේ මොකද්ද ආනාපාන සති සූත්‍රය පැහැදිලි කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? මග්ගඤ්ඤෝ මග්ගවිදෝ මග්ගසෝවිදෝ. මේ දැන් කලින් මාර්ගය කියලා දුන්නේ රූප වේදනා සංඤ්ඤා සංකාර විඥාන රූපය හෝ කුමක් හෝ දකින විදිහට. දැන් ආනාපාන සති වඩන්නට මත්තෙන් මේ මොකද මෙන්න මේ සතර ධාතු يعني බුදුරජාණන් වහන්සේට තියෙනෝනේ ඉන්ද්‍රිය දකින්න පුළුවන් හැකියාව නේද? ඒ නිසා දැන් මුලින්ම අර ඉන්ද්‍රිය කියන්නේ රාහුල සාමින් වහන්සේගේ මේට කියන්නේ නිවන මඟ මාර්ගයේ ඉස්මතු වෙන විදිහට තමයි දැන් මේ බුදුරජාණන් වහන්සේ කෙලින්ම ආනාපාන සතිය ගැන දේශනා කරන්නේ නැතුව දැන් ඔන්න පටන් අරගන්න. මේ කියන්නේ ආනාපාන සතිය වැඩෙන්න ඕන විදිහට මූලික පසුබිමත් එක්ක ඒ කාරණේ පටන් ගත්තේ අන්න එතන ඉඳලා තමයි. ඉතින් එතනින් තමයි ඔකේ අපේ නිදානේ තියෙන්නේ ලාල් මහත්මයා. ඉතින් මේ එතනත් එක්ක ඊළඟට අපි යම් කිසි ගැටලුවක් තියෙනවා නම් එතනත් එක්ක කතා කරගෙන යමු ඉස්සරහට. ඔබතුමන්ට එතනින් ගැටලුවක් තියෙනවද?
එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට ඒක කරන්නේ ආනාපාන සතිය කොටසක් ටිකක් වෙලා වඩලා ඊට පස්සේ මේ 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 පටවි ආපෝතේ මේ මොකද අර ඒක ගැන බලනවද? මේ අර කේසා ලෝමානකා දන්තා එහෙම බලනවද? නැත්නම් ඒක වෙනම කරනවද? මේ 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 දෙක එකට කරනවද කියලා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරන්න කොහොමද ඒක
දැනන්නේ? ඒකදී මහත්මයා දැන් රාහුල ස්වාමීන් වහන්සේ කියන්නේ පුංචි පහේ කෙනෙක්ද කියලා අපිට කියන්න බෑනේ. ඒ කියන්නේ මේ ශාස්ත්‍රුන් වහන්සේගෙත් අවවාද අනුශාසනා ලැබුණා. සාරිපුත්ත කියන්නේ මහරහතන් වහන්සේගෙත් අවවාදන අනිතික රාහුලයන් වහන්සේ, රාහුල සාමීන් වහන්සේ කියන්නේ පුංචි පහේ කෙනෙක් නෙමෙයි. සසර හරියට පින් පුරපු කියන්නේ ඒ වගේ බුදුරජාණන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ අනිතික සුවචිකීකරු ආයතරෙන් අග්‍රස්ථානයනේ. ඉතින් ඒ වගේ උත්තමයෙකුටත් ආනාපාන සතිය පැහැදිලි කරන්නට මත්තෙන් මේ දීපු ප්‍රතිපදාවක් නේද? මෙහිමයි දැන් අර ක්‍රමිකව සමහර වෙලාවට මෙන්න මේක කරලා මෙහෙම මෙහෙම මෙතෙන්ට ගිහිලා ආනාපාන සතියට එන්න කියලා, අර ආනාපාන සතිය යටමනේ, ඒ කියන්නේ මේ ඔය පඨවි ආපෝ තේජෝ ආයෝ, ඊට පස්සේ ආකාශ ධාතුව, ඊට පස්සේ ඔය පඨවි සමානව වඩන්න, විදිහට ආපෝව තේජෝය වායෝව ඔය විදිහට භාවනාව වඩන්න කියලා, ඔය ඉන්න තැන එතෙන් ඊට ඔය රාහුල සාමින් වහන්සේට, රාහුල සාමින් වහන්සේ ඉන්න තැන ඉඳලා ඉස්සරහට යන තමයි පාර උතන්දි කියලා දුන්නේ ආනාපාන සතිය දක්වා. අපි ඒක එක රටාවක් පඨවි ආපෝ තේජෝ වායෝ, ඊට පස්සේ ආකාශය, ඔය විදිහට වඩලා තමන් ඉන්න තැනින් ඉස්මතු වෙලා කෙලිම. දැන් ඒක මම උපමාවක් කියන්නම්, මේ මොකද ඔන්න දැන් ලොකු විශාල ගහක් තියෙනවා කපන්න. හැබැයි ඒක ගහ ගාවට කිට්ටු වෙන විදියක් නැහැ. වටේ කැලේ තියෙනවා. කැලේ කපාගෙන ලොකු ගහ ගහ දක්වා යනවානේ. අර ඒ විදියටත් ලං වෙන වගේ ආනාපාන සතියට ලං වෙන්නත් පුළුවන්. හැබැයි ලාල් මහත්මයා, අපි මෙහෙම කරවතින් අපි හිතමු පටවි ධාතුව පිරිසිඳ දැක්ක කියලා. කෙනෙක් හැකියාව තියෙනවා පඨවි ධාතුව පිරිසිඳ දැකලත් එතර වෙන්න පුළුවන්. ඔය රට ක්‍රම දෙකම අදහසක් හැටියට ගන්න පුළුවන්. මේකෙන් පස්සේ මේක, මේකෙන් පස්සේ මේක, එහෙම වඩලා ඒ විදිහට කෙනෙක් අර ඉන්න මට්ටමින් හිත මුරුදු කර්මන්නේ කරලා ඒ මට්ටමට අරගෙන යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ මොකද්ද දැන් සමහර සූත්‍ර දේශනාවල තියෙනවා පඨවිය ගැනම පිරිසිඳ දැක්කට පස්සේ එතනෙනුත් ඊතර වීමක් වෙනවා. ඔය ධාතු සංයුත්තේ තියෙන මේ දේශනාවල පඨවිය පිරිසිඳ දැකලත් ඊතර වෙනවා. සමහර සූත්‍ර තියෙනවා කෙලින්ම ආනාපාන සතියෙම වඩලත් ඊතර වෙනවා. එහෙම නැත්නම් ක්‍රමිකව තමන් ඉන්න තැනින් මේරීමකට ලක් කරලා ඊට පස්සේ ඒ මේරුණු බවත් එකත් මොකද්ද මේ ආනාපාන සතිය වැඩි වීම සඳහා යොමු කරපු අවස්ථාවක් තියෙනවා. මේකේ රටාව මේ විදියට තමයි දීරතිනි පටි ව්‍යාපෝ තේජෝ වායෝ, අර ඒ විදියට ඒ රටාවට තමයි මේකේ මේ සූත්‍රය ගිහිල්ලා තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අපිට මේ දැන් අපි පටවි කියන්නේ අර තද ගතියටනේ, එතකොට ආපෝ කියන්නේ වැగిරෙන ගතියට. ඒ අපි තේරුම් ගත්ත එක, ඒ අපිට ඒක අපි තේරුම් ගත්ත මේ ප්‍රඥාවෙන් බලනකොට ඒක ඒක ඒකේ අඩුපාඩුවක් මොකද්ද තියෙන්නේ ස්වාමීන් වහන්සේ?
ඔව්, ඒක අපි මෙහෙම ගනිමු. දැන් ඔන්න මෙහෙම ගමු. කතමාච රාහුල කියලා එහෙම පටන් ගන්නවනේ භාග්‍යතුන් වහන්සේ කියලා. යංකින්චි රාහුල අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදින්නම්, එහෙම පැහැදිලි කරනවනේ. ඇත්තටම මේකට ලස්සනම දේශනාව තමයි මහත්මයා මේ ධාතු සම්බන්ධයෙන් දේශනාව කරා අපේ ලුකුසාන් වහන්සේ මේ ළඟදී මහා අත්තිපදෝපම සූත්‍රයේ. මහා අත්තිපදෝපම සූත්‍රයේ මේ ධාතු සම්බන්ධයෙන් හරි ලස්සනට විග්‍රහයක් තියෙනවා. ඔබතුමාට මේ මම හිතන්නේ මේ දැන් දවස් දෙක තුනක් වගේ වෙන්නේ, ඒක ශ්‍රවණය කරන ලැබුණා. මේ ගැන හොඳ ලස්සන අදහසක් එන්න පුළුවන්, ගන්න පුළුවන්. දැන් මේක පැහැදිලි කරනවා රාහුලය අජ්ජත්තං ආධ්‍යාත්මික වූද පච්චත්තං තමාගේ වූද නැත්නම් තමාට අයත් තමා අධිපති කොට ඇත්තා වූද කක්කලං, කක්කල කියන්නේ කාර්කශ වූද කරිගතන් කියලා කියනවා මේ කඩිකිරක රළුද කියන උපාදින්නම් අනුපාදින්න කියලා කියන්නේ තමාගේ හිතාගත් නැත්නම් ලං කරගත් කියන අදහස. ඔන්න තදගතිය තමන්ට ලං වෙච්ච නිසා තමයි මොකද්ද වෙන්නේ අපිට මේ සසර පැවැත්ම කියන දේ වෙන්නේ. ආධ්‍යාත්මික තමාගේ රළු ගොරෝසු වෙච්ච උපාදින්නම්. උපාදින්නම් කියන්නේ තම ලං කරගත්ත නැත්නම් ලං වුණු ගතිය බැඳුණු ගතිය යුක්ත වෙච්ච නිසා තමයි මේ පැවැත්මක් වෙන්නේ. බැඳෙන්නේ ඇයි? ඒක තද ගතිය පිරිසිඳ නොදැක්ක නිසා. නොදැක්ක නිසා බැඳෙනවා. පිරිසිඳ දැක්කනම් එතර වෙනවන්නේ, බැඳෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මහත්මයා මෙතනදි තද ගතියක් තියෙනවනේ. තද ස්වરૂපේ දැන් අපි හිතමු ඔබතුමා
පටවිය පිරිසිඳ දකින්නවා කියන්නේ අපි කොහොමද ඒක දකින්න ඕනේ?
දකින්න දැන් ඔබතුමා දැන් වාඩි වෙලා හෝ හිටගෙන හෝ ඉන්නවා කියලා හිතමු.
එහෙමයි.
ඔව් නිදර්ශනයක් මම උදාහරණයක් කියන්නේ දැන් එතකොට වාඩි වෙලා ඉන්නකොට හරි අපි ෆෝන් එක අල්ලනකොට හරි අපි තුම ඔබතුමා ෆෝන් එකෙන් වෙන්න ඇති කතා කරන්නේ අපි හිතමු ෆෝන් එක අල්ලනවා කියලා. ඒ ෆෝන් එක අල්ලනකොට මහත්මයා තද දැන් තද ගතිය, වැగిරන ගතිය, සීතල උණුසුම ගතිය, එහෙම නැත්නම් හමා යන ගතිය, ඔය අතරින් වැඩියෙන් ප්‍රකට උනේ මොකද්ද?
පටවි ගතිය.
පටවි තද ගතියනේ. තද ගතිය කියලා කියන්නේ මහත්මයා ෆෝන් එකටද කියලා ඇහුවොතින්?
ඔව් ෆෝන් එකට නෙවෙයි.
ඔව් ෆෝන් එක කියන්නේ
තද ගතිය කියන්නේ ෆෝන් එකට තමයි තද ගතිය
කියලා. තද ගතිය කියන්නේ ෆෝන් එක එහෙනම් පැත්තකින් තියෙද්දි තද ගතිය තියෙන්න ඕන. ෆෝන් එකටද තද ගතිය කියන්නේ? නැත්නම් දැන් ඔබතුමා ෆෝන් එක පැත්තකින් තියුවට පස්සේ තද ගතියක් කියන්නේ නැහැ නේද?
එහෙම
නෑ තද ගතිය. එහෙනම් තද ගතිය කියන්නේ අතටද? එහෙනම් ෆෝන් එකත් නෙමෙයි තද ගතිය කියන්නේ, අතටත් නෙමෙයි. ෆෝන් එක අල්ලද්දි නේද මේ තද ගතිය දැනෙන්නේ?
එහෙමයි.
හරි. එහෙනම් තද ගතිය කියන දේ දැන් තද ගතිය කියන්නේ ඔබතුමා කියනවා මේ ෆෝන් එකත් නෙමෙයිලු. ඒක ඇත්ත. අතටත් නෙමෙයි. එහෙනම් අතට නිතරම තද ගතිය දැනි දැනි තියෙන්න ඕන. අතටත් නෙමෙයි. එහෙම. එහෙමනම් මහත්මයා තද ගතිය කියලා එකක් නැද්ද කියලා ඇහුවොත්?
තියෙනවා.
ඔව් තද ගතිය තියෙනවා. ඒකනේ තදයි කියලා කිව්වේ. එහෙනම් තද ෆෝන් එකත් නෙවෙයි නම් තද ගතිය. අතත් නෙවෙයි නම් තද ගතිය. එහෙනම් තද ගතිය නෑ කියන්නත් බෑනේ. තද ගතිය කියලා දෙයක්
තියෙනවනේ.
එහෙම එහෙම. අන්න ඒ තද ගතිය කියන්නේ මොකද්ද කියලා විමසන ගතියක් අපේ පැත්තෙන් මතුවෙන්න ඕන මහත්මයා. පැහැදිලිද? තද ගතිය කියන කාරේ. අන්න එතකොට ওই තද ගතිය කියන සිද්ධිය, තද ගතිය ස්වභාවයක්නේ ඒක. අතටත් නෙවෙයි තද ගතිය කියන්නේ. ෆෝන් එකටත් නෙවෙයි තද ගතිය කියලා කියන්නේ. තද ගතිය නෑ නෙවෙයිනේ, තද ගතිය තියෙනවනේ නේද?
එහෙම.
තද ගතිය නෑ කියන බැනේ ඒ වගේ සිදුවීමක් තියෙනවා. අන්න ඒක අන්න ඒක ඒ ස්වභාවයේ යම්කිසි තත්වයක් නේද? මොකක් හරි තත්වයක් නේද? ගතියක් නේද? අන්න ඒක දැනුනේ කාටද?
ඒක මට දැනුනේ.
අන්න එහෙනම් ඒක අන්න ඒ තත්වය අන්න ඒ කාය අන්න ඒක වෙන කාටවත් නෙවෙයිනේ මටනේ දැනුනේ. අන්න ඒකට කියන මහත්මයා ස්වකීයත්වය කියලා. නැත්තම් සක්කාය කියලා කියනවා. පැහැදිලිද?
එහෙමයි එහෙමයි.
ඒතර සක්කාය කියලා කියන්නේ ෆෝන් එකටත් නෙමෙයි අතටත් නෙමෙයි මේ තද ගතියක් නැහැත් නෙමෙයි. නමුත් තද ගතියක් තිබුණා. ඒක දැනුනේ වෙන කාටවත් නෙමෙයිනේ. ඒක දැනුනේ මේසෙට නෙමෙයිනේ. ඒක දැනුනේ මේ විත්තේට නෙමෙයිනේ. ඒක පුටුවට නෙමෙයිනේ දැනුනේ. ඒක කොට්ටෙට මේ ඇඳට නෙමෙයිනේ දැනුනේ. ඒක දැනුනේ කාටද? තමා. අන්නේ තද ගතියෙන් තමයි ඒ ඒ తত্ত্বය, ඒ කාය, සක කාය සක්කාය, ඒ සොකියත්තේ අන්නේ සොකියත්තේත් එක තමයි අන්නේ ඒ සොකියත්තේ තමයි උපාදින්න වෙලා තියෙන්නේ. අර යං අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගත්තම් උපාදින්නකේ අන්නේ ඒ සොකියත්තේත් එක තමයි බැඳිලා තියෙන්නේ. ඔන්න ඔය කියන ස්වකීයත්වය තමයි මහත්මයා අපි මොකද්ද කරන්න ඕන? සම්මප්පඤ්ඤාය දට්ටබ්බන්. මනා නුවණින් දකින්නේ. හරි. ඔන්න ඕක තමයි සක්කාය. ඔන්න ඕක තමයි ස්වකීයත්වය කියලා මම අල්ලගත්තුටින්. මොකද්ද? මම අල්ලගත්තුටින් ඒක වැරදි කියලා ඒක අල්ලලා තියෙන්නේ කවුද? ආයි තවත් ස්වකීයත්වයකින් නේද?
එහෙමයි.
එහෙනම් ඒක වැරදි. ඔය ඔන්න ඔය සොකියත්වයට ලං වෙන්න බෑ කියලා හිතුවොත් මම ආපහු ඒක වෙන සොකියත්වයකින් තමයි දකින්නේ. ඒ ඉස්සර හිටියනේ නස්රුදීන් කියලා ඔබතුමා අහලා නැති. ඔය ලංකාවේ අන්දරේ වගේ නස්රුදීන් කියලා කෙනෙක් හිටියලු. නස්රුදීන් දවසක් මේ ගම පුරා ඇවිද්දලු. මොකටද මේ නස්රුදීන් ගම පුරා ඇවිද්දලා තියෙන්නේ? මේ එයාගේ බූරුව පිට බූරුව නැති වෙලා ගමේ මිනිස්සුගෙන් අහනවලු, මේ මගේ බූරුව නැති වෙලා මේ බූරුව දැක්කද කියලා මේ අහනවලු ගමේ ඉන්න මිනිස්සුගෙන්. ඉතින් ගමේ මිනිස්සු hina වෙනවලු. ඇත්තටම එයාගේ බූරුව නැති වෙලා.
එහෙම.
හැබැයි ගම පුරා මෙයා මේ තමන්ගේ නැතිවෙච්ච බූරුව හොයන ගිහලා තියෙන කාගේ පිටුවටද?
බූරුව පිටුවට
කියලා තමයි නසරුදීන් මේ බූරුව හොයන ගිහිලා තියෙන්නේ. ඒක එතකොට නුවණක්කාර වැඩක්ද මේ මොඩ වැඩක්ද?
මොඩ වැඩන්නේ
නේද? ඒ වගේම තමයි සක්කාය වැරදි කියලා කියන්නේ අපි මොකක් උඩ නැගලා ඉඳගෙනද? සක්කාය උඩ නැගලා. එද නසරුදීන්ගේ වැඩේ මගේ වැඩේ දෙක අතර ලොකු වෙනසක්
නෑ.
ලොකු වෙනසක් නෑ. නස්රුදීන් බූරුව හොයපු වගේ තමයි මමත් බූරුව මොකද නෑ නැති වෙච්ච බූරුව හොයන්නේ බූරුව පිට උඩ නැගලා වගේ. අන්න අර සක්කාය වැරදි කියලා කියන්නේ ඒ කියන්නේ තදගතිය කියලා කියන්නේ මොකද ෆෝන් එකක් නෙමෙයි කිව්වා, අල්ලන අතත් නෙමෙයි කියන කිව්වා. නමුත් තදගතිය නැහැත් නෙමෙයි. අරේ නමුත් ඒ දැනෙන ගතියක් තියෙනවා. ඒ ගතිය ඒ தത്വයට තමයි සක්කාය කියලා කියන්නේ. අන්න ඒ සක්කාය වැරදි කියලා මම මගේ පැත්තෙන් උත්තරයක් දානවා කියනවා නෙමෙයි. මගේ පැත්තෙන් උත්තරයක් දාපු ගමන් අර මම වෙනද කියන්නේ කඩුවෙන් කඩුව කපන්න ගියා වගේ එක වෙන්නේ නැහනේ. නස්රුදීන්ගේ නැති වෙච්ච බූරුව හොයන්නේ තවත් බූරු එයාගේ නැති වෙච්ච බූරුව හොයන්නේ බූරුව පිට නැගලා ගිහිල්ලා වගේ එක මහා මොඩ වැඩක් නේ. ඒක ගැළපෙන්නේ නැහැ නේ කියම. අන්න එතෙන්දී ඔන්න ඔය தত্ত্বය වැරදි කියලා කිව යුත්තේ පින්වත් මහත්මයා, මම මගේ පැත්තෙන්ම තදගතිය වැරදි කියලා මානසික විතර්කයකට ගිහිල්ලා නේ ඔන්න ඕක වැරදි කියලා. මේ මොකද්ද ඒක? අන්න එතෙන්ට ඔන්න ඔය පටවි ගතිය පිළිබඳව මොකද්ද බාහිරෙන් ඔන්න ඔතෙන්දී ඇහෙන්න ඕන. ආ මෙන්න මේකනේ තද පටවි කියලා කිව්වොත් ඔන්න මම ලේබල් කිරීමක් කරන්නේ. මං නම් කිරීමක් කරනවා. මගේ පැත්තේ නිර්වචනයක් නිගමනයක් වෙනවා. එහෙම වෙන්නේ නැතුව අන්නේ ඒ වෙලාවට බාහිරෙන් තමයි ඔය යං අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදිනං ඕක අවිද්‍යාවෙන් ලං කරගත් දෙයක් කියලා මම මගේ පැත්තෙන් උත්තරයක් දාලා හරියන්නේ නැහැ. අර පැත්තෙන් තද ගතිය සම්බන්ධව විග්‍රහයක් එන්න ඕන. හැබැයි මට ඕක වැරදි කියලා උත්තරයක් ආවුතින් මගේ පැත්තට මමම උත්තරයක් දීලා මෙන්න මේක මෙහෙමයි වැරදි කියලා උත්තරයක් දීපු ගමන්ම මොකද්ද වෙන්නේ? එතකොට ඒක වෙන කාගේවත් උත්තරයක් නෙවෙයි, ඒක මගේ පැත්තෙම උත්තරයක්. අන්න ඒකට තමයි මහත්මයා සාසනේ කල්යාණ මිත්‍රෙක් ඔය තද ස්වභාවය ගැනම නිර්වචනයක් බාහිරෙන් මේ බාහිරෙන් ඒ සම්බන්ධයෙන් ඇහින්න ඕන. ඒ ඇහින කාරණයත් එක්ක තමයි අපි මොකද කරන්නේ? අන්න ඒ ඇහින අපේ අත්දැකීම තදගතිය. හැබැයි තදගතිය ගැනම හිතුව ගොඩක් කාරණා. තදගතිය ගැන හිතුවට මෙන්න මේකයි තදගතිය කියලා උත්තරයක් දී ගන්න බැරි වෙනවා. තදගතිය කියලා කියන්නේ ෆෝන් එකක් නෙමෙයි, තදගතිය කියලා කියන්නේ මොකද්ද? අතක් නෙමෙයි. එතකොට තදගතිය. තදගතිය කියන්නේ මොකද්ද? තදගතිය තදගතියයි තදගතිය කියලා ස්වභාවයක්නේ. ඒ තදගතියයි මමයි කියන්නේ එකක්ද? එහෙම නැත්නම් තදගතියයි කියන්නේ මමයි දෙකක්ද? ඔය විදිහට හිතාගෙන හිතාගෙන එහෙම යනකොට තදගතිය කියලා කියන්නේ ජීවිතයත් බොරුවකුත් නෙවෙයි. හැබැයි හිතන ගතියත් එක්ක මට ඒකත් එක්ක එකතු වෙන්න බැරි වෙනවා. ඒක මේ ඔන්න මේකත් එක්ක එකතු වෙන්න බෑ කියනවා එහෙම මුලින් දාගන්නවත් නෙවෙයි. ඔය තදගතිය ගැන හිතාගෙන 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 යද්දි ඔය තදගතිය මේ මහත්මයා දෙවියන් වහන්සේ මෙව්වත් නෙමෙයිනේ. ඔය තදගතිය ඉබේ හටගත්තත් නෙමෙයිනේ. ඒ තදගතිය වෙන කවුරුවත් කරලා දුන්නත් නෙමෙයිනේ. මම කරපු දෙයකුත් නෙමෙයිනේ. නේද? මම කරයි කියලා කියනවා නම් ඔය කියන තදගතිය කරපු මම කවුද කියලා හොයාගෙන ගිහින් මම කවුද කියලාත් උත්තරයක් හොයාගන්න බැරි වෙනවනේ හිතාගන්න. එහෙනම් මේ මොකද්ද මේ තදගතිය? ඔන්නෝම හිත හිතා හිත හිතා ඔන්න ඔය පිළිබඳව විමසිල්ලක නිමග්න වෙනකොට, ඒ කියන්නේ ඔය ඒ කියන්නේ නිර්වචන මේ පැත්තෙන් දාගන්නේ නැතු ඔන්න මම නිර්වචන දාගන්නේ නැහැ කියලා එහෙම කියන එක නෙමෙයි. අසත්‍යවාදීව ඔය ගැන හිතද්දි ඇත්තටම ඔය කියන තද ගතියත් එක ලං වෙන්න බැරි වෙනවා. ඔන්න ඔය වෙලාවට නමුත් ඇත්තක්. අන්න ඒ ඇත්ත පිළිබඳව තමයි අන්න එයා සුදුසුයි ලාල් මහත්මයා ඔය හිතන ගතියට. අන්න ඒ කෙනා සුදුසුයි. මොකටද? තද අන්න මේ අනේ ස්වාමීනි මේක මොකද්ද? මේ තද ගතිය කියලා කියන්නේ මොකක්ද කියලා හරියටම එයා හිතලා තමන්ගේ පැත්තෙන් උත්තර ආවේ නැත්තම් ඊට පස්සේ බාහිරෙන් මෙන්න මේකයි තද ගතිය කියලා කියන්නේ කියලා බාහිරෙන් උත්තරයක් ලැබෙද්දි කල්යාණ මිත්‍රයාගෙන් ඔය දෙකම හරියට හරි ගියා නම් ඒකයි මේකයි දෙකම ලස්සනට හිතන ගතියකට අර පැතර යොමු වීම වුණා නම් බාහිර තද ගතිය සම්බන්ධයෙන් අන්න එතෙන්දී යා නතර වීමක් වෙන්නේ නැහැ. එයා එතර වීමටයි යොමු වෙන්නේ.
එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙනවද මේ බාහිරෙන් උපදේශ පොඩ්ඩක් ඒක කොහොමද කියලා?
හොඳයි. තෙරුවන් සරණයි. බාහිරෙන් උපදෙස. ඊට කලින් මම පුංචි උපමාවක් කියන්නම්කෝ. උපමාව කියලා අදහස ගන්න. ඔන්න ගිනිකූරක් දැල්ලුවා කියලා. ලාල් මහත්මයා ගිනිකූරක් දැල්වලා මේ වතුරට දැවුවොත් මොකද වෙන්නේ?
ගිනිකූර නිවෙනවා.
නිවෙනවා. හොඳයි. මේ ගිනි කූරක් දැල්වලා මේ දාසල මේ මිල කරන්න බැරි දෙයක් කියනකෝ හරි ගණන් දෙයක් පෙට්‍රල් වලට දැවුවොත් මොකද වෙන්නේ?
ගිනි ගන්නවනේ.
එතකොට මේ ලොකු අර වතුරට ලොකු ගිනි හුලක් ලං කරත් ඒක නිවිලා යනවා. හැබැයි පෙට්‍රල් වලට ගිනි කූරක් ගිනි පොඩි පුංචි ගිනි පුළඟ පොඩ්ඩක් ගිනි පුපුරක් එකතු කරොත් මොකද වෙන්නේ?
මහා ගින්න
දැලනවා. මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොතින් හොඳයි. වතුර කොහොමද ගිනි ගන්න යන්නේ? මෙහෙම ඇහුවොතින් පෙට්‍රල් වලට පෙට්‍රල්වම ගිනි තියාගන්න පුළුවන්ද කියලා ඇහුවොතින්?
එහෙම වෙන්නේ නැහැ.
පෙට්‍රල් වලටම පෙට්‍රල් ගිනි තියාගන්න බෑ. හැබැයි ගිනි පුපුරක් කිට්ටු වෙන්න මොන වතුරට ගිනි පුපුරක් කිට්ටු කරා කියලා වතුර ගිනි ගන්නෑ. හැබැයි පෙට්‍රල් වලට පෙට්‍රල් තනියෙන් ගිනි තියාගන්න බෑ. ගිනි බාහිරෙන් ගිනි පුපුරක් ඒක පොඩි ගිනි පුපුරක් වෙන්න පුළුවන් නේ. ඒක ඇති හොඳටම ලොකු ගින්නක් ඇති වෙන්නේ. අන්න ඒ වගේ තමයි අපේ ලාල් මහත්මයා පටවි ගතිය ගැන තද ගතිය ගැන හොයන්නේ නැති කෙනා විමසන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් එයා හරියට ඇල් වතුර වගේ. ඒකට කොච්චර ගිනි අඟුරු පිටින් දැවත් ගිනි ගන්නෙ නැහැ. වැඩක් නැහැ නේද? බාහිරින් ඇහුණට වැඩක් වෙන්නේ නැහැ. ඔව්. නොහිතන කෙනාට බාහිරින් බුද්ධ වචනේ කොයිතරම් ඇහුණත් අන්න එයා හරියට අර අවකුජ්ජ පඤ්ඤා කියලා කියනවා. ඒර බණ අහන ධර්මයේ ඇහෙන තුන් දෙනෙක් ඉන්නෝනේ උච්චංග පඤ්ඤණය කිරිනකොට බිම වැටෙන කෙනෙක් ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා අවකුජ්ජ පඤ්ඤය. කියන්නේ කලයක් අරගෙන කලය මුණින් අතට හරවලා සවිවර පැත්ත අනිත් පැත්තට හරවලා වතුර වත් කරනවා. කොයිතරම් ජලය වත් කරත් කලේ නම් නෑ පිරෙන්නේ. අන්න ඒ වගේ තමයි අර වතුර කොච්චර ගින්දර එකතු කරත් ගිනි ගන්නෙ. හැබැයි මේ දාහක ද්‍රාවණයක් කියන්නේ දාහක ගතියක් දැවෙන ගතියක් තියෙනවා පෙට්‍රල් වල ඉන්ධන වල. අන්න ඒ වගේ තමයි අර දාහක ගතියක් තියෙනවා නම් පිච්චෙන ගතිය තියෙන වගේ තමයි සත්‍ය හොයන ගතිය, සත්‍යවාදී ගතිය, ශ්‍රද්ධා ෘචි අනුසව ආකාර පරිවිතක දිට්ඨි නිජානංකන්ති කියන කාරණාවල් වලට ඒවට හිර වෙන්නේ නැතිව හිතන ගතියෙන් යුක්ත බව. අපි තදයි තදයි අපේ අත්දැකීම ජීවිතයේ සත්‍යවාදී අත්දැකීම තදයිනේ, තද ගතිය තද ගතියනේ. අන්නේ තද ගතියට සද්දාරු ජනසෝ ආකාර පරිවිතක් දෙති නිජානකන්ති වලට යන්නේ නැතුව නිගමන වලට යන්නේ නැතුව ඒ සම්බන්ධව ඒ පිළිබඳවම හොයන ගතියෙන් යුක්තයිනේ. අන්නේ හොයන ගතිය හරියට අර දාහක ගතිය වගේ පෙට්‍රල් වගේ. අන්නේ හැබැයි ඒක පෙට්‍රල් වලට පෙට්‍රල් වලම ගිනි තියාගන්න බෑ. අන්න ඒ වෙලාවට තමයි ගිනි පුපුරක් එකතු වෙන්නේ. එතනට මේ ලොකු ගින්නක් ඕනේ, ගිනි පුංචි එකක් ඇති. අන්න ඒ වගේ තමයි අපේ මහත්මයා හිතන ගතියෙන් තද ගතිය සම්බන්ධව හිතන ගතියෙන් යුක්ත කෙනාට බාහිරෙන් දහමක් එනවා. බාහිරෙන් ඇහෙන පුංචි ගිනි පුපුර තමයි යං අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදින්නම් එච්චරයි. ඒක ඇහිච්ච ගමන් මියා ඉතර වෙනවා නතර වෙන්නේ. එතකොට එයාට ඇහුනම ඇති මේ බණ පදය මොකද්ද? රාහුලේ නැත්තම් ඇහෙන කෙනාට ආධ්‍යාත්මික වූද තමාගේ කරගත්තා වූද රළු වූද ගොරෝසු වූද උපාදින්නම් උපාදින්න කියලාගෙන ලං කරගත්ත සමීප කරගත්ත අල්වාගත්ත ගතියෙන් යුක්තයි කියලා ඇහිච්ච ගමන් එයා නතර වෙන්නේ නැහැ, ඉතර වෙනවා. ඉතින් අපිට ඔය වචන ටික ඔය විදියටම ඇහිලා නැද්ද? පාලියෙන් ඇහිලා තියෙනවා, සිංහලෙනුත් ඔයගෙන ඇහිලා තියෙනවා, ඒ අර්ථ විශ්ලේෂණත් ඇහිලා තියෙනවා. දැන් ඒ ඇහුණත් ඇයි අපේ පැත්තෙන් මේක වෙන්නේ නැත්තේ? අන්න එහෙනම් තද ගතිය සම්බන්ධව හිතීම කියන දේ අපේ පැත්තෙන් වෙලා නැහනේ. අන්න ඒ අපේ පැත්තෙන් හිතීමේ ගතිය ඉස්මතු වුණා නම් ඒ තද ගතිය උපාදින්න වෙන්නේ නෑ මහත්මයා. උපාදින කියන්නේ ලං වෙන්නේ නෑ. තද ගතිය කියන්නේ ලං, තද ගතිය කියන්නේ ලංවීමත් එක්කනේ. හැබැයි තද ගතිය පිළිබඳව සෙවීම වුණා නම් අපි හිතන ගතියත් ලං වෙන්න බෑ. ඒ වෙලාවෙට බාහිරෙන් ඇහෙන්නේ මොකද්ද? ඔව් ලං වෙන්න පුළුවන් එකක් නෙවෙයි කියලා. ඒ හොයනකොට ඒ හොයන ගතියත් එක්ක අන මේ සූත්‍රයේම පැහැදිලි කරනවා මොකද්ද? මේ මොකද්ද? තන් නේතම්මම නේසෝ හමසේ නමේසෝ අත්තාති ඒව මේතං සම්මප්පඤ්ඤාය දට්ටබ්බං දට්ටබ්බං. අර තද ගතිය හොයන කෙනාට බාහිරින් එනවා ඒ යෙදෙන ගතියට. යෙදෙන ගතියනේ ඒ ගතිය, ඒ යෙදෙන ගතිය. ඒ යෙදෙන ගතිය හොයන ගතියත් කියන්නේ හෙවීමත් එක්ක ඒ යෙදෙන ගතියට ගතියත් එක්ක පිහිටන්න බැරි වෙනවා. පිහිටන්න බැරි වෙනකොට පිහිටන්න බැරි නම් ඒ පිහිටන්න බැරි ස්වභාවයට මගේ මම මගේ ආත්මය කියලා යොදන එක වැරදි. අන්න එහෙම යොදන එක වැරදි වෙනකොට ඒව මේතන් යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා. මෙන්න ඒවන් මෙසේ මෙසේ මේක නෙවෙයි. තද ගතිය කියන මේක නෙවෙයි. තද ස්වභාවය කියන තද ඒ සිදුවීම කෙරෙහි ඒව මේතන් ඒවන් මෙසේ මේ නෙවෙයි මෙසේ මෙය යථාභූතං තත්තු පරිදි සම්මප්පඤ්ඤාය දිස්වා මනා ප්‍රඥාවෙන් දැකද පඨවි ධාතුයා තද ස්වභාවයේ නිබ්බින්දති කලකිරණෝ. කලකිරණෝ කියන ඒකත් එක läge ඉන්නේ නැහැ. පඨවි ධාතුයා චිත්තං විරාජේති. තද ගතිය පිරිසිදු නොදැක්ක නිසා තමයි චිත්තං මේ ඒ හිත පිහිටන්නේ. හැබැයි පිරිසිදු දකින්නවත් එක්ක මොකද හිත ඉවත් වෙනවා. හිත පිහිටන්නේ නැහැ ඒ තද ගතියත් එක්ක කියලා ඒ විදිහට පැහැදිලි කරනවා. ඇත්තටම ඕකේ කාරණේ තමයි මහත්මයා තද ගතිය කියන්නේ මොකද කියලා හොයන ගතිය උනාට පස්සේ ඒ හොයන ගතියට බාහිරින් ඇහෙනකොට මේක මේ තද ගතිය වෙන්නේ අල්ලගත්ත නිසා. ඇයි අල්ලගන්නේ? දැක්කේ නැති නිසානේ. හරියට දැක්කනම් පිහිටා හිටින්න පුළුවන්ද? හරියට දැක්කනම් පිහිටා හිටින්න බෑ. පිහිටා හිටින්න බෑ. හරියට දැක්කනම් පිහිටා හිටින්න බෑ. ඉතින් බාහිරින් එහෙනම් ඔබ අල්ලගත්ත නිසානේ ඔය පිහිටල පටවිදාතේ හිත පිහිටල තියෙන්නේ. ඇයි අල්ලගත්තේ? දැක්කේ නැති නිසා. හැබැයි අර වචනේ ඇහෙනවත් එක්කම හරියට පිරිසිඳ දැක්කොතින් අල්ලා ගැනීමක් වෙන්නේ නැහැ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. අර උපාදින්න එක වෙන්නේ නැහැ. එහෙම නේද ස්වාමීන්?
උපාදින්න වෙන්නේ නැහනේ. ඇයි උපාදින්න වෙන්නේ? උපාදින්න වෙන්නේ අල්ලා ගැනීමක් වෙන්නේ. කෙනෙක් පටවි ධාතුව කෙනෙක්ට දෙයක් වුණොත් නේ අල්ලගන්නේ නේද?
එහෙමයි.
හැබැයි අල්ලගන්න ඕ දැන් අපි හිතමු අල්ලගන්නේ අපි හිතමු හොරෙක් අල්ලගන්න හොරකමක් තියෙනවනන්නේ අපි හොර අල්ලගන්න. හැබැයි හොරකමක් නැත්තම් එහෙම කාරණයක් නැත්නම් අල්ලගන්න දෙයක් තියෙනවද?
නෑ
නෑ නේද? වැරද්දක් නන්නේ මහත්මේ අපි අල්ලගන්නේ නේ. හැබැයි වැරද්දක් කියලා නැත්නම් මොකද අපි අල්ලගන්නේ?
ඕ අල්ලගන්න දෙයක් නැත.
ඕ අල්ලගන්න දෙයක් තියෙනවනේ අපි අල්ලගන්නේ. ආ මේක වැරදි මෙතන වැරද්දක් වෙලා තියෙනවා කියලා අල්ලගත්තේ හරි අන්. හැබැයි හරි කියන්නේ හොයද්දී එහෙම දෙයක් නැත්නම් අල්ලගන්න ඕන නෑ කියලා කියන්න ඕනද?
එහෙමයි.
ආය අමුතුවෙන් අල්ලගන්න ඕන නෑ කියලා කියන්න ඕන
නෑ.
හොයද්දී එහෙම දෙයක් එදිලා නැත්තම් නෑ නේ.
එහෙමයි. එතකොට මේ කක්කලං කරිගතං කියන එක අදාළ නැතුව යනවා නේද ස්වාමීන්
වහන්සේ? අන්න එතකොට අදාළ නැති වෙලා යනවා. තද ගුරුසු බව හොයද්දී කතාව නැති වෙලා යනවා. දැන් මං පොන්චේ උපමාවක් කියනකො මෙන්න මෙහෙම. දැන් මේක මම කිව්වත් එක මම පහුගිය කාලේ හදිස්සිය වගේ මේ ගමේ වඩින්න සිද්ධ වුණා. මම තන්නමල්ලිල එහෙම වඩිද්දි පාර දිගට ඈතින් පේනවා මේ මිරිග්ගුව වතුර පේනවා. දැන් එහෙම එකක් නැද්ද? විද්‍යමාන වෙන්නේ
විද්‍යමාන.
ඔව් එහෙම කියන එහෙම දෙයක් පේනවනේ. හැබැයි මේ ඒක දැන් ඕක මුවෙක් ගියා නම් මුවා හිතන්නේ මොකද්ද?
වතුර කියන්නේ
මිරිඟු දිහේ වතුර තියෙනවා කියන. හැබැයි මම ලඟ ඒක දිහා හරියට බලද්දි
ප්‍රඥාවෙන් බලනකොට එහෙම නැති බව, එහෙම සකස් වීමක්
නැහැ. ඒකේ වතුර නැහැ නේ මහත්මයා. හැබැයි මේ මම මිරිඟුව තියෙනවා හෝ නැහැ හෝ කියන ගියාද?
නෑනේ.
එතකොට මිරිඟුව තියෙනවා හෝ නැහැ හෝ කියන ගියේනේ. ඒක මිරිඟුව එහෙම කාරණයක් පැන නැග්ගනේ. එහෙම කාරණයක් යෙදුනනේ. මුවාටත් යෙදුනා. මුවා මොකද කරේ? ඒකේ වතුර තියෙනවා කියලා මුලාවට පත් වෙලා කකුල් දුවල 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 වෙහෙසෙලා එයා හෙම්බත් වෙලා මැරිලා වැටුණා. බබ්බ රූපෝ දිස්සති. භෞවිස රූපයෙන් එයා මේ මිරිඟු දියක් තියෙනවා. මේක මිරිඟුවක්. මිරිඟුවේ වතුර තියෙනවා කියලා නෙවෙයි. එයා වතුර හැටියටම මිරිඟුව දැක්කා. හැබැයි මම දකිද්දී මෙහෙම එකක් විද්‍යමාන වෙනවා. යම්කිසි ස්වරූපයක් සකස් වීමක් යෙදිලා තියෙනවා. හැබැයි ඔක දකිද්දී දැන් මම මිරිඟුවක් තියෙන මම මේකේ මිරිඟුවේ වතුර තියෙනවා කියලා යනවද?
නෑ.
හරි. එතකොට දැන් මම මිරිඟුව තියෙනවා හෝ නැහැ හෝ කියන්න යන්න ඕනද එතකොට ආපහු?
නෑ. අර සංඥාවේ වරද දකින්න.
ඔව් වරද දකින්න මේ සක්කස. එතකොට ඔන්න මිරිඟුවක් තියෙනවා, මිරිඟුවේ වතුරක් තියෙනවා, මිරිඟුව වැරදි, මිරිඟුව වතුර වැරදි කියලා කියන්න ගියාද ඒ ඔස්සේ සිවීමකට යමු වුණාද? තියෙන මිරිඟුව අන්න තියෙන මිරිඟුව ඔන්න මිරිඟුවක් තියෙනවා, මිරිඟුවේ වතුර නැහැ කියන ගියාද නැත ඒ කතාවට හොයද්දි මේ කතාවම බොරුවක් වෙනවද?
එහෙමයි, කතාවම බොරුවක්
වෙනවා. ඒ ඔස්සේ විමසද්දි ඒ කතාවම බොරුවක් නේ. අන්න ඒ වගේ.
එහෙමයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොම ඉතාමත් ලස්සන විදිහට ඒක මේ අපිට දරා ගන්න පුළුවන් විදිහට තව කල්පනා කරලා ගන්න පුළුවන් විදිහට තේරුම් කරලා දුන්න ඔබ ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පිං. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි, තෙරුවන් සරණයි.
දෙරුවන් සරණයි. තව කඩක් ප්‍රශ්නයක් තියෙනවා යොමු කරන්න
පුළුවන්. අවසරයි මේ ගෞරවනීය ස්වාමීන් වහන්ස, දැන් ඒ ලාල් මහත්තයා අහපු ඒ ප්‍රශ්නේ එක්කම මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස. මේ දැන් ඇත්තටම මම හිතන්නේ පැයකට වගේ ආසත් කාලයක් ඒක ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කරලා දුන්නා. ඉතාම අනර්ග ලෙස ඒක පැහැදිලි කරලා දුන්නා උපමා සමග. අර බෝරු වගේ කතාව නම් ඉතින් හරිම ලස්සනයි. මේ තවත් මටත් තියෙන ඉතින් භාවනාවේ යෙදෙනවා මම. මේ එනකොට දැන් අර ආනාපාන සතිය ගැන නම් ඉතින් ඒකේ එහෙම මවුලක් නැහැ. දැන් ওই මේ ධාතු මනසිකාරේ ධාතු ගැන අපි නිකන් අහලා දැනගත්තට අපිට ඇත්තටම ඒක මේ හිතා ගන්නට අමාරුයි. අර මිරිඟුව ගැන නම් අපි එකේ ස්වභාවය මුලින්දලාම අපි දන්න නිසා මේක මේ මුලාවක්, මෙතන වතුර නෑ, ඒක අපි දැක්කත් ඇස් දෙකට දැන් සානස දැක්ක වගේ අපි එක දන්නෝ එතන වතුර නෑ කියන. මුත් අපිට දැන් මේ ධාතු පඨවි ආපෝ තේජෝ කියන ඒවා අපි මෙහෙමයි කියලා ස්වභාවය දැනගත්තත් අපි ඒක භාවිතා කරනකොට මෙනෙහි කරනකොට අපිට ඒක අර මට වචන එන්නේ නැහැ. ඒක දැනෙන්නේ කොහොමද කියන එක අපි ඒක දන්නවා වුණාට අපිට දකින්න බෑනේ සන්නස. එහෙම තියෙනකොට ඒ වෙලාවෙ එතකොට මෙහෙම සිතන එකද කරන්න ඕනේ. එතකොට ඒ සිතන්න වෙන්නේ අපි ඇතුළතින් හරි වචනවලින්නේ. ඉතින් මටත් සුට්ටක් එක තවදුරටත් මේ පොඩි මටක් තියෙනවා ඒ දෙන භාවිතා කරන විදිහ පොඩි ගැටලුවක්. ඒ පටවියා පොතේජෝ ඒ කොහොමද අපි මේ භාවිතා කරන්නේ?
හොඳයි, තෙරුවන් සරණයි. අපි හිතමු දැන් අපි ඇවිදිනකොට යනකොට කනකොට බොනකොට තද ගතිය නම් අරමුණු වෙන්නේ. දැන් මම මෙහෙම කියන්නේ හැම තිස්සෙම හැම කෙනාටම තද ගතිය. දැන් මං කිව්වේ ෆෝන් එක අල්ලනවා කියලානේ අම්මා. දැන් සමහර වෙලාවට කෙනෙකුට තද ගතිය වෙන්න පුළුවන් කෙනෙකුට. හොඳේ. තව කෙනෙකුට මොකද ෆෝන් එක අල්ලනකොට කයට පහසක් කියලා වෙන්න පුළුවන්. ඒතකොට එයා තද ගතිය නෙවෙයි හොයන්න යනවනේ. එයාට දැන් එයාට ආවේ මේ මොකද පහස නම් එයා හොයාගෙන යනවන පහස. අපි තුම ෆෝන් එක අල්ලනකොට මේ විඳීමක් නම් ආවේ එයා හොයන්න ඕන තද ගතියද විඳීමද? එයා හොයන්න ඕන විඳීම. ෆෝන් එක අල්ලනකොට ෆෝන් එක කියලා හඳුනගත්තනම් එයා තද ගතිය නෙවෙයි හොයන්න යන්න ඕන. එයා හොයන්න යන්න ඕන හඳුනා ගැනීම කියන්නේ මොකද්ද කියලා. අපි තුම ෆෝන් එක අල්ලනකොට ඒ කියන්නේ මොකක් හරි හිතුණ කියලා, ෆෝන් එක ගැන හිතුණ කියලා. එතකොට එයා හොයන්න යන්න ඕන තද ගතිය නෙවෙයි ඒ හිතනවා කියන්නේ මොකද්ද කියලා. අර ඒ නිසා ඒක අර ප්‍රායෝගික අවස්ථාවේ තමන්ට එදිච්ච කාරණය අවංක වෙන්න ඕන එතදි නේද? අර එතෙන්දි අන්නේ එතන තමයි මූලිකම තැන. දැන් අපි තමු මේ ෆෝන් එක අල්ලද්දි තද ගතිය නම් මූලික වශයෙන්ම අම්ම කරන්න ඕනේ තද ගතිය ඔස්සේ මේ මොකද්ද මේ තද ගතිය කියන්නේ කියලා අන්න මූලික වශයෙන් ඒක කරන්නේ කවුද? ඒක කරන්න වෙන කවුරුවත් නෙමෙයි. අර අම්මා මතක් කරා වගේ ඒක කරන්න ඕන මම තමයි අම්මේ. ඒක ප්‍රඥාවෙන් දකින ඒක ප්‍රඥාව කියන දේ මම දකින එකක් නෙමෙයිනේ. හැබැයි මටත් කරන්න දෙයක් තියෙනවනේ. ඇත්තටම මේ ඕක අම්මා මෙන්න මෙහිමයි. ඕකේ ඒ අර හිතන ගතිය කියන දේ හිතන ගතියෙන් යුක්ත කෙනාටනේ දහම ඇහෙන්න ඕන. අර එතකොට තද ගතිය කියන්නේ කියලා ඒක ඔස්සේ හිතීම කරන්න ඕන. ඒ හිතීම කරන කෙනාට තමයි ඒ අන්න අර මං කිව්ව අර මේ උපමාවක් දක්වලා අර මේ පෙට්‍රල් වගේ කියලා. පෙට්‍රල් වලට පෙට්‍රල් පුච්ච ගන්න බැරි වුණාට පිච්චෙන ගතිය තියෙනවනේ. සාන්න ඒ වගේ මෙයාට තද අපි හිතමු ෆෝන් එක අල්ලද්දි තද ගතිය නම් ඒ තද ගතිය කියන එක සම්බන්ධව හොයන ගතියක් තියෙන්න ඕන. හොයන ගතියක් තියෙන්න ඕන. අන්න ඒ හොයන ගතියෙන් යුක්ත කෙනාට උත්තරයක් එන්න බෑ. ඒක හරියට පෙට්‍රල් වලට පෙට්‍රල් ගිනි තියාගන්න බෑ වගේ. ගිනි තියෙන ගතිය තිබුණා. අන්න ඒ වගේ අර හොයන ගතියෙන් යුක්ත කෙනාට එයාටම ආයි උත්තරයක් එන්න බෑ. බාහිරට එයා ගිනි ගන්න නම් බාහිරට යොමු වීමක් වෙන්න ඕන නේ.
එතන සානස පොඩක් පැහැදිලි කළ දෙන්න පුළුවන්ද? බාහිරට යොමු වීමක් වෙන්න ඕනේ කියන තැන.
අන්න එතනම අරක තමයි. ඉතින් අපි හිතමු තද ගතිය වැරදි කියලා මම උත්තරයක් දෙන්න ගියොත් මොකද වෙන්නේ?
සොකී අත්ය
වැරදි කියලා තවත් සොකී අත්යකින් නේද කියන්නේ?
එහේ ඒක තහවුරු
වෙන. ඔව් ඒ අර මොකද්ද මේ තද ගතිය කියන සුඛියත්වයේ වැරදි කියලා මම උත්තරයක් දී ගන්නව තවත් සුඛියත්වයකින් නේ. ඒක ගැලපෙනවද?
එහෙම.
අරක වැරදි කියලා මේකෙන් තමයි උත්තරයක් දී ගන්නේ නේ. අන්න අරක වැරදි කියලා මේකෙන් උත්තරයක් දෙනව නේද?
හ්ම්.
ඉතින් එතකොට වරදිනව නේද?
දෙහි සංස.
සක්කාය වැරදි කියලා. වැරදි කියලා කියන්නේ එතෙන්දි තමයි අම්මා බාහිරට යමු වෙන්න ඕන. බාහිරට යමු වෙනවා කියලා කියන්නේ ඒ අර හිතන ගතියෙන් යුක්ත කෙනා ආයි යමු වෙන්න ඕනේ කියලා අමුතුවෙන් කරන්න ඕනේ. එයා කොහොමද බාහිරට යමු වෙනවා අම්මා? තද ගතිය හොයලා තමන්ගේ පැත්තේ උත්තර දෙන්නේ නැතුව ඒකම හොයන කෙනාට ආයි අමුතුවෙන් මේ යොමු වෙන්න ඕනේ කියලා එහෙම ඕනේ. එයා යොමු වෙනවද නැද්ද? යොමු වෙනවම තමයි නේ. හරි. අපි හිතමු
ඕනේ. සානස දැන් මං හිතන්නේ මේ සානස දැන් ලොකු පැදලි කිරීමක් කරා. මං හිතන්නේ දැන් මෙහෙම අහනන්ට වැඩිය මං හිතන්නේ අපිට මේක ප්‍රායෝගිකව දකින්න එකක් තමයි මං හිතන්නේ. එමගින් තමයි මම හිතන්නේ වටා ගන්න පුළුවන්කමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ ප්‍රායෝගිකව.
මම ප්‍රායෝගිකව පුරුදු කරන්න ඕන අපේ ජීවිත ඇත්ත මොකක් හරි අපේ ජීවිත අත්දැකීමක් තියෙනවනේ. ඒ ජීවිත අත්දැකීම ඔස්සේ අපි ප්‍රායෝගිකව හොයන්න ඕන. ඒක හෙවීම කරන්න ඕනේ. ඒක මම තමයි කරන්නේ. හැබැයි මම ඒක හෙව්වට ඒ හොයන කාරණයට නිර්වචනය ඉන්න බෑ මගේ පැත්තෙන්. හරිද? ඒ නිර්වචන ආපු ගමන් ඒක කාගේද උත්තරේ? මමනේ ආයි මගේනේ. මමනේ අපහු තහවුරු වෙන්නේ නේද? අර ඒ හොයන ගතියත් එක්ක අර ඉදමේව සච්චම් මොගමඤ්ඤ මියම ඇත්තයි කියලා අන්න අර මියම ඇත්තයි කියලා යන්නේ නැහැ. එහෙම මියම ඇත්තයි වුණොත් ඉතින් තමන්ම තහවුරු වෙලානේ. හැබැයි ජීවිත ඇත්තක්. තදගතිය කියන්නේ බොරු නෙමෙයිනේ. තදගතිය කියන්නේ බොරු නෙමෙයි. ඒ ඇත්ත හොයද්දි ඒකට මෙන්න මේක තමයි තදගතිය කියලා උත්තරයක් ආපු ගමන් ඒක මම තහවුරු වෙලා ආපහු. හැබැයි තදගතිය බොරුවක් නෙවෙයි ඇත්තක්. මේ ඇත්ත ගැන හොයන්න ඕන. මේක මොකද්ද? 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 මොකද්ද කියලා ආයි හොයලා බැරි වෙච්ච තැන අනේ මේ ඔන්න දැන් මං කල්යාණ මිත්‍රයාට ඔන්න දැන් නැමෙන්න ඕන මං හෙව්වා හොයපු නිසා නැමෙන්න ඕන. එහෙම නෙමෙයි. ඇත්තටම අතන හෙවෙන හොයනවා නම් අවංකවම එයා ආයි નિરાයාසයෙන්ම ආයි මේ කරන දැන් හිතමු ඔන්න මට මාරාන්තික ලෙඩක් තියෙනවා. මම ලෙඩේ දැන් ඔන්න හිතන්න දැන් මට ඔන්න මගේ ශරීරයේ තියෙන පිළිකාවක් උපමාවක් මං කියන්නේ මම කැස්ස හැදිලා කැස්සට බෙහෙත් ගෙන කියලා සේ ડોක්ටර් කියනවා මේ මොකද්ද ඔයාට තියෙන පිළිකාවක් කියලා. ආයි දැන් එයා බලබලා ඉන්නවද මේ දැන් ડોක්ටර් කිය ආයි එතන ඉඳලා මං මගේ වැඩ ටික කර කර යනවද එහෙම නැත්නම් වෛද්‍යවරයාගේ පැත්තට යමු වෙනවද?
වෛද්‍යවරයා
කියන්නේ මොකද්ද කියන දේ කරනවද නැද්ද ඊට පස්සේ යමු වෙනව නේද? කියන දේ කරන්න පටන් ගන්නවනේ අම්මා. ඕ එතකොට දැන් අන කල්යාණ මිත්‍රයාට යමු වුණා කියලා කියන්නේ මොකද්ද? ඒ කෙනාට කියන්නේ ඇත්තටම වෛද්‍යවරයා කෙරෙහි දැඩි විශ්වාසයකින් යමු වෙලා කියන්නේ මොකද්ද? කියන දේ එතන ඉඳලා ඒ විදියටම කරනවා. ආයේ එතකොට ඔන්න දැන් වෛද්‍යවරයා ගාවට යන්න ඕන. වෛද්‍යවරයා කියන දේ කරන්න ඕන. කරොත් සනීප වෙයි. ඔහොම වෙනවද? කියන්නේ අනිවාර්යයෙන්ම යොමු වෙනවද?
අනිවාර්යයෙන්ම යොමු
වෙනවා. අනිවාර්යයෙන්ම. හැබැයි එයාට අර හිතන ගතිය තියෙනවා නම් තමයි. තද ගතිය ගැන හිතනවා නම් ඒ හිතන ගතියත් එක්ක පිහිටා ඉන්න බැරි තැන. බොරුවකුත් නෙමෙයිනේ. ඇත්තක්නේ. මෙන්න මේ ජීවිතය ඇත්ත ගැන හොයලා එයා හෙන්නත් වෙනකොට එයා හිම්බත් වෙනකොට එයාට කර කියා ගන්න දෙයක් නැති වෙනකොට බොරුවකුත් නෙමෙයි යමු වෙන තැන යන්නේ. ඊට පස්සේ අනේ ස්වාමීනි මේක මොකද්ද මේක ඇත්ත? අන්න එහෙම එතනදි තමයි යමුව වෙන්නේ. තේරුණා නේද අම්මා? අදහස ආව නේද?
අතේ අදාසක බොන්ද බෙහෙවින් කුසලත් වෙනෝනි සයින්ස් තව නරමේ සයින්ස් දෙය සත්යි දිටි ප්‍රාණේ පුතේර සමනුපස්සති පජානාති කියන තැන නিত্য දුක සැප අනිත්‍ය නিত্য දුක සැප ඒතන නිබ්බාන සුඛ නිබ්බාන දුක්ඛ කියලා තියෙන තැන නිබ්බාන සුඛ එක තේරෙනවා. ඒතොර නිබ්බාන දුක් කියන්නේ ඇයිද කියලා සානස් පොඩක් පැහැදිලි කළ දෙන්න පුළුවන් ද සානස්?
තිරුවන්සරයි. ඒකේම නිවීම සැපයක් නේද?
ඒක එහේ සානස් ඒක නම් ඉතින් නිවීම සැපයක් කියන එකද? ඒතර නිබ්බාන දුක් කියන්නේ
නිවීම. ඔව් ඒකේ නිවීම සැපයක් වෙන්නේ සමහර ඒ කියන්නේ නිවීම දුකක් කියලා දකින ගතියත් එක්ක එතන කතා කරන්නේ. ඒ කියන්නේ අර මොකද්ද මේ කිච්ච සංකාරං නැතන් නිබ්බාන දුක්ඛතෝ සමුනුපස්සන්තෝ නිවීම දුකක් කියලා. දැන් අපි හිතමු මෙන්න මෙහිම ඔන්න මේ පඨවි ගතිය ගැන හොයාගෙන යනවා කියලා කියමු. පටවි ගතිය ගැන හොයාගෙන ගියාට පස්සේ මේ දැන් මොකද්ද වෙන්න ඕන? නිවීමක් නේද වෙන්න ඕන? හරි. ওই පටවි ගතිය ගැන හොයාගෙන යද්දි ඊළඟට මොකද්ද වෙන්නේ? ඊළඟ එක මොකද්ද කියලා තුමුණා වෙනවද? ඉතින් නිවුණට පස්සේ ආයි තව එකක් ඕනද?
නිවනට පස්සේ ආයෙත් එකක් ඕන එක තමයි. එතන තමයි මට ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් නිබ්බාන නිවන කියන එක නිකන් නිබ්බාන සුඛයක් කියලානේ අපේ ඇඟලීම අහලා තියෙන මෙතෙක් වෙනකන්. ඒක නිබ්බාන දුක්ඛ කියන එක තමයි මට ඇයි එහෙම කියන්නේ?
ඔව්. අනේ නියුණට පස්සේ ඊළඟ එක මොකද්ද? දැන් ඊළඟට ප්‍රශ්නේ යන්නේ ද? ඒ ප්‍රශ්නේ දුකන් නෙවෙයිද?
එමෙුණට ප්‍රශ්න පස්සේ තියෙන ප්‍රශ්නයක් නෑ නිසන්ස්.
ඔව් ප්‍රශ්නයක් එනවනේ. ආ ඊළඟට ඊළඟ එක මොකද්ද කියලා ප්‍රශ්නේ එනවනේ අපිට. අපි හොයන රටාවේ ඇටියට. ඒක දුකන්නේ. ආ හරි මම ඔයිට වඩා සරල දෙයක් කියන්නම්කෝ. ඔන්න අපි කියනවා නිවීම. මම මේ කියන්නේ මේ දහමත් එක්ක නෙවෙයි නිකන් ලෝකේ ගොඩක් රළු මට්ටමින්. ඔන්න අපි හිතමු දැන් ලෝකේ අපි සාමාන්‍ය කටවරේ අපිත් කියනෝනේ අනේ මේ සංසාරේ උපදිනවට වඩා හොඳයි නිවන් දකින එක හොඳයි කියලා කියනෝ නේද?
කියනවා.
ඊට ඔන්න නිකමට වගේ හිතන්න මේ දිව්‍ය ලෝකවල යන්නෙත් නෑ, බ්‍රහ්ම ලෝකවල යන්නෙත් නෑ, මොනවත් නෑ. මැරුණට පස්සේ නිවන් දකින්නවා කියලා කිව්වොතින් ඔයා දැන් මැරෙන සූදානම් වෙන්න දැන් නිවන් දකින්න දැන් ඔන්න දැන් කවුරු හරි කියනවා මට ඔයා දැන් මැරෙන්න දැන් මැරිච්ච ගමන් මේ නිවන දෙනවා කියලා කිව්වොත් මොකද හිතන්නේ?
දැන් මැරෙයිද?
දැන් එහෙම හදිස් කැමති වෙයිද කෙනෙක්?
කැමති වෙනවා.
දැන් ඕන දැන් මැරෙන්න ඕන දැන් ඔයාට නිවන දෙනවා කියලා දැන් මැරෙන්න කිව්වොත් ඉතින් අවංකවම සමහරට කෙනෙක්ට හිතෙන්න බැරිද? අඩේ මැරුණට පස්සේ ඒ මේව මොකක්වත් නැහෙනි කියලා හිතෙන්න බැරිද? නිකමට වගේ නිකන් තමන්ගේ පැත්තට හැරිලා බලන්නකෝ. තමන්ගේ පැත්තට පොඩ්ඩක්. අඩේ ඊට පස්සේ මොනවත්වත් නැහෙනි. අයියෝ කියලා අපි මේ වචනෙන් නොකියාවේ. සමහර විටක බලන්නකො පොඩ්ඩක් තමන්ගේ පැත්තට. මම ඔය රළු කියන්නේ රළුම රළු මට්ටමින් කියන්නේ ඔය. මේටි අයියෝ කියලා එහෙම නොකියුවට නමුත් ජීවත් වෙන්න කැමැත්තක් නැද්ද?
ඕන කෙනෙක් කැමතිනේ ජීවත් වෙන්න.
ඉතින් නිවීම දුකක් නේ එතකොට. නිවීම සැපක් කියලා දැකලා නැහැ නේ එතන. මම මේ රළු මට්ටමින් කිව්වේ.
ඔව්. එතකොට ඒ සිතේම මුලාවක් නිසා.
ඔව් මුලාවක් තමයි අම්මා. මුලාවේ ඉන්න තාක්කල් නිවීම සැපක් හැටියට දකින්නේ නැහැ.